You're with SBS Radio.
SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි එමනම් සූදානම් මේ වෙනකොට ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික ප්‍රවෘත්ති පිළිබඳ විමර්ශනය කෙරෙනට 2019 නව වසරේ අපි මේ ප්‍රවෘත්ති විමර්ශනය අරගෙන පළවෙනි වතාව අපි මීට කලින් ගිය සතියේදී හමුවුණේ 2018 වසරේ අවසාන වැඩසටහන විදිහට දෙසැම්බර් 31 වෙනිදා. අද වෙනකොට අලුත් අවුරුද්දේ මේ මුල සතිය හමාර වේගෙන යනකොට මොනවද ශ්‍රී ලංකාවේ තියෙන උණුසුම් දේශපාලනික කතාබහ? සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඒ පිළිබඳව විමර්ශනයට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුරතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ප්‍රමුඛතම කාරණාව වශයෙන් මම මුලින්ම කතා බහ කරන්න කැමති මනෝජ් විපක්ෂ නායක තනතුර සම්බන්ධව. අපි තුටුවා පසුගිය කාලවකවානු විදිහ ඇතුළු දේශපාලනික විපර්යාසත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම කතානායකවරයා විසින් නියෝජනා කරනු ලබනවා විපක්ෂ නායක විදිහට. ඊට පස්සේ ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් TNA-කින් යම් කිසි වූ විරෝධයක් මේ සම්බන්ධව දැක්වුවා, විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් මහතා. යම් යම් විෂයානුබද්ධ කාරණා මේ සම්බන්ධයෙන් එළියට එනවා අපි දැක්ක. දැන් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සමාජිකත්වය පිළිබඳව යම් යම් කාරණා, ඒ වගේම ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යදුරය දැරීම හා සම්බන්ධව වන කාරණා. මොකද කැබිනට් අමාත්‍යදුරයක් දරන පුද්ගලයෙක් විදිහට ඒ පක්ෂයේම කෙනෙකුට විපක්ෂ නායක වෙන්න බැහැ කියන තර්කය විශේෂයෙන්ම අපි දැක්කා. දැන් මේ වගේ කාරණා මැදේ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් විපක්ෂ නායක විදිහට නම් කරනු ලැබීමත් සිද්ධ වුණා. මේ සිදුවීම පසුපස තියෙන කතාන්තරය අපි මුලින්ම විග්‍රහ කරගනිමු. මෙවැනි තීන්දුවකට ඇයි කතානායකවරයා එළඹුණේ? එතකොට ඒ සඳහා බලපාපු වටපිට කාරණා කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට බාරයි මේ සම්බන්ධව වන සියලුම තොරතුරු අප වෙත ඉදිරිපත් කරන්න.
ඕදිලුක්ෂිය, මුලින්ම සුබ දවසක් වෙන්න කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔබත් කියුවාගේ අස්ථානාවේ වසරට අපි හමු වෙන පළවෙනි දවස අද දවස.
ඇත්තෙන්ම ඔබටත් සුබ නව වසරක් මනෝජ්. එය පසුගිය වසරේ සමුදිනකට අපි සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කළා මිසක් මේ වසර ආරම්භයේදී ඔබට සුබ නව වසරක් කියන ප්‍රාර්ථනෙන් ආරම්භ කිරීම ඇත්තටම අතපසු වුණා. ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. නමුත් මේ ලැබුවා වූ 2019 නව වසර ඔබේ වෘත්තීයමය කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන තවදුරටත් අපත් සමග මේ ආකාරයෙන් එකට බැඳී සිටමින් තොරතුරු වාර්තා කරන්නේ සාර්ථක වෙදීමට මඟ පෑදෙන සුබ නව වසරක් වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි.
බොමසුති දිලෘක්ෂි, අර ඔබක් සඳහන් කළා වගේ විශේෂයෙන් ජනාධිපතිතුමත් ආණ්ඩුවේ සමාජිකයෙක් වෙලා කැබිනට් අමාත්‍ය ධුරය දැරීම, ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයා පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් වෙලා පස්සේ මේ කාරණා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරලා ඌට විපක්ෂ නායක ධුරයට පත් වෙන්න ඉඩක් තියෙනවද කියන මේ විරෝධතා ගොඩනැගීම නිසා කතානායකවර යම් කාලයක් ගත්තා මේ පිළිබඳව එතුමාගේ නිල ප්‍රකාශය සිද්ධ කරන්න. අනුව පෞගිය 4 වෙනිදා අලුත් අවුරුද්දේ පළමු පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු සංකීර්ණයේ තමයි මේ පක්ෂ නායක රැස්වීම පැවැත්වුණේ. ආණ්ඩුව නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරියල්ල, ජයන්ත කරුණාතිලක, කවීර හෂින් සහ මනෝ ගණේෂන් කියන සමාජිකයන් සහභාගී වෙලා තිබුණා. විපක්ෂ නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරුපමා දිසානායක මහතුමා සහභාගී වෙලා තිබුණා. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් කිසිවෙක් මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඒදී කතානායකවරයාගේ ස්ථාවරයත් මහින්ද අමරවීර මැතිතුමා පසුව මාධ්‍යයට සඳහන් කළා. විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහත්මයාට ලබා දෙන බව කතානායකවරයා එකඟ වුණා. විපක්ෂ නායක ලේකම්වරයාත් එකඟ වුණා අදාළ කාර්ය මහින්ද රාජපක්ෂ මහත්මයාට පවරන්න. ගොඩක් වෙලාවට අපි මේ කතා කරන සම්දදිනේ මම නැත්තම් හෙට අඟහරුවාදා වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේත් මහින්ද රාජපක්ෂ මහත්මයා වැඩ බාරගනී කියලා සඳහන් කළා. කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා මීට එහා තීන්දුවක් ගන්නවා නම් ඒකට අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ විසඳුම තමයි ලබා ගන්න ඕනේ. එහෙම නැතුව දැනට කතානායකවරයාගේ ස්ථාවරය අනුව මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායකවරයා විදිහට පිළිගන්නවා, සියලු පහසුකම් ඔහු වෙනුවෙන් ලබා දෙනවා කියලා සඳහන් කරා කියලා. දෙමළ ජාතික සන්ධානයත් පහුගිය සෙනසුරාදා දවසේ යාපනයේ තිබුණු රැස්වීමකින් පස්සේ මාධ්‍ය වෙත අදහස් දක්වලා, එහිදී මාවේ සේනාධිරාජා දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂ නායක ධුරයට පත්වීමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න යන්නේ. දෙමළ ජාතික සංධානයේ මහින්ද රාජපක්ෂ මහත්මයා හරි වෙනත් කෙනෙක් හරි විපක්ෂ නායක ධුරයට පත්වීම ගැන කිසිදු විරෝධයක් නැහැ. නමුත් පාර්ලිමේන්තු ක්‍රමයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනිව සිදුවන ක්‍රියාදාමයන් තමන් කොයි වෙලාවකවත් අනුමත කරන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ. ඒ මත තමයි ඔහුට විරුද්ධ වුණේ. නමුත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න යන්නේ නැහැ කියලා ඔවුන් සඳහන් කරලා තිබුණා. කොහොමනත් ඒ ප්‍රශ්නේ විසඳුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවරයා විදිහට කටයුතු කරයි, කතානායකවරයා පාර්ලිමේන්තුවේදී එතුමා පිළිගැනීමත් එක්ක නිල කාර්යාලය එතුමට නැති වුණත් අලුත් අවුරුද්ද වෙනුවෙනුත් ඔහු වැඩ බාර ගැනීම සිද්ධ කළා. විපක්ෂ නායකවරයා විදිහට කටයුතු ආරම්භ කළා බත්තර මුල්ලි පිහිටි එතුමගේ කාර්යාලයේදී. කොහොමත් විපක්ෂ නායකවරයා විදිහට ඔහු වැඩ කටයුතු කරමින් සිටියේ.
සුළු තර ආණ්ඩුවක් තිබෙන
සමා වෙන්න නොසිතූ විරු ආකාරයකට වැරදි හඬපටයක් ප්‍රචාරය වුණා. ඒ පිළිබඳව අපි සමාව භජනය කර සිටිනවා. මා විශ්වාස කරනවා තාමත් අපිත් එක්ක රැඳිලා ඇති කියලා අපේ ආදරණීය සගයා මනෝජ් උදතියාවල. අපි මීළඟ අදියර කතා බහ කිරීම ආරම්භ කරමු. මීළඟ කාරණාව විදිහට මම කරුණු ඔබෙන් විමසා දැනගන්නට කැමති මනෝජ්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා මේ වෙනකොට ගොනු වෙමින් පවතින කාරණා කිහිපයක් පිළිබඳව. ප්‍රමුඛතම කාරණාව බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාගේ මේ තනතුරු මාරුවීම. මේ තනතුරු මාරුවීමට විශේෂයෙන්ම බලපාපු කාරණාවක් තියෙනවද?
කොමත් පංතිය කාල සීමාවේ යම් රාවයක් නැගෙමින් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය බෑසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ලබා දෙයි කියලා. ඒක ටිකක් ප්‍රමාද වුණා. මීට කලින් මේ තීරණය ගනී කියලා විශ්වාස කරේ. නමුත් පහුගිය බදාදු දිනේ වන විටත් බෑසිරි ජයසේකර මන්ත්‍රීවරයාට යම් ඉංගියක් ලැබිලා තිබුණා ඔහුට මේ තනතුර ලබා දෙවි කියලා. ඔහු යම් ආකාරයකින් අපත් සමගත් සඳහන් කළා බ්‍රහස්පතින්දා දිනය ඒ සඳහා දිනය කියලා. ඒ වන විට ජනාධිපතිතුමා එතුමන්ලා කීප දෙනෙකුටත් එතුමා මුණ ගැහෙන්න කියලා ආරාධනයකුත් කරලා තිබුණේ. කොමනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මහගම සේවක ක්‍රමාවතේ ජනාධිපතිතුමාගේ මිල නිවසේ පෞගේ බ්‍රහස්පතින්දා දවසේ රැස් වුණා. පැය දෙකක විතර රැස්වීමක් පැවැත්වුණේ. එහිදී මුලින්ම පක්ෂයේ මහලේකම්වරයා විදිහට කටයුතු කරපු ඔහු වැඩබලන මහලේකම්වරයා විදිහට තාවකාලිකව කටයුතු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මැතිතුමා. ඔහුගේ ඉල්ලාස්වීම ප්‍රකාශයට පත් කරා. ඒ අනුව ජනාධිපතිතුමා පිළි අරගෙන රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහාචාර්යතුමාව ජනාධිපති උපදේශකවරයෙක් විදිහට පත් කරලා ඉන් අනතුරුව බෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා කිටම යෝජනා කළා. ඒ අනුව ඔහුට තාවකාලිකව තමයි මේ තනතුරේ වැඩ බහර දුන්නේ. ඔහු ඊට පස්සෙත් කිව්වේ යම් ආකාරයකින් තමන්ට ලැබෙන කෙටි කාලයක් ඇතුළේ හරි පක්ෂය ප්‍රතිසංවිධාන කරලා ඒ වැඩ කටයුතු සිද්ධ කරලා තමන්ට ලැබුණු වගකීම හරියාකාරව ඉෂ්ට කරලා කටයුතු කරනවා. එතකොට මේ තාවකාලික තනතුරු ස්ථිර තනතුරු බවට පත් වෙයි කියලා යනුව බොහොම ධනවාදීව සුභවාදීව බෑසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂය තමන්ට ලබා දුන්නු අලුත් වගකීම බාරගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව මීළඟට මතුවෙන ප්‍රමුඛතම කාරණාව තමයි විශේෂයෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යම් කිසි වූ පිරිසක් එකතු කරගෙන එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙන්නට යනවා කියන එක කතාවක්. තවත් කතාවක් කියනවා අය මේ වගේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසත් එකතු කරගෙන අලුත් පක්ෂයක් පිහිටුවන්න යනවා කියලා. දැන් මොකද්ද මේ සිදුවීම පසුපස තියෙන කතාන්තරය?
ඔව්, දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම නැවත බලයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙක් නොසතුටින් ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. ඒ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමියත් ඉන්න බව වාර්තා වුණේ. ඒ අනුව ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට ඒකාබද්ධ විපක්ෂයත් එක්ක එවකට තිබුණු ඒකාබද්ධ විපක්ෂය ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ගත්තු තීරණයට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් විරෝධයි කියන අදහස මත වුණා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායමක් විදිහට ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආකාරයකින් අලුත් සංවිධානයක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වුණා. අපි පසුගිය සතියේ සාකච්ඡා කරපු විදිහට පක්ෂ මූලස්ථානයත් වහලා තිබුණේ මේ අරගලවල ප්‍රතිඵලයක් විදිහට කියලා සඳහන් වුණා. කොහොමනත් අලුත් අවුරුද්දට ජනාධිපතිතුමාත් පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා වැඩ කටයුතු ආරම්භ කරා. ඔය අතර තමයි වාර්තා වෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ කණ්ඩායමක් සමග ඉදිරි ගමනක් යන උත්සාහ කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයක් කියන ඔවුන්ට 18ක 20ක විතර පිරිසක් එකතු වෙනවා. දැන් ඊයේ දවසෙත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පරු මැතිතුමා සඳහන් කළා ඉදිරි ආයවැයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් 20 දෙනෙක් විතර ආයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවා. ඉදිරියේ විවිධ අවස්ථාවල වුණ ආණ්ඩුව සමග එකතු වෙයි වගේ අදහස් දැක්වුවා. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න බහුතර කණ්ඩායමක් කියන්නේ එහෙම කෙනෙක් යන්න සූදානමක් නැහැ, ඡන්ද කැමැතිනිය යම් උත්සාහයක් කරන්න පුළුවන් කියලා. පෞගේ දවසක බාධ්‍ය සාකච්ඡාවකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ කණ්ඩායම පැවැත්වුවා. ඒකට කඩුවෙල හිටපු නගරාධිපති ජීත් බුද්ධදාස මැතිතුමා ඇතුළු පළාත් සභා පළාත් පාලන ආයතන නියෝජිතයින් කිහිප දෙනෙක් එක්කාසු වෙලා හිටියා. ඔවුනුත් කිව්වේ එහෙම කණ්ඩායමක් තම කණ්ඩායමක් එකතු වෙන්න සූදානමින් ඉන්නවා. ඒක ආණ්ඩුකාරවරයෙකුත් ඒ අතර ඉන්නවා කියලා. එතනදී රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයාගේ නම කියවුණා. අපි පහුගිය සතියේ වාර්තා කරපු විදිහට ජනාධිපතිතුමාත් නම් කරලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකද කියලා තිබුණා. රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමාලගේ නිවසේ මෙහෙම කණ්ඩායමක් එකතු වෙලා පවත්වපු සාකච්ඡාව පිළිබඳව ඒ අනුව රෙජිනෝල්ඩ් කුරේ උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාරවරයාගේ නම සඳහන් වීමත් එක්ක ඔහුත් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරා. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැර යන්න කිසි වෙලාවක සූදානම් නැහැ, පක්ෂ නායකයා විදිහට ජනාධිපතිතුමාට සහයෝගය දෙමින් කටයුතු කරනවා කියලා. ඒ අතර තමයි නිශාන්ත මුතුහෙට්ටිකව මන්ත්‍රීවරයාත් මාධ්‍යයට කිව්වේ පසුගිය බ්‍රහස්පතින්ද සිකුරාද දවසක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ කණ්ඩායම එකතු වෙලා රැස්වීමක් තියලා දිවා භෝජන සංග්‍රහයට සෞඛ්‍ය ඇමතිතුමාගේ ගෙදට රාජ්‍ය සේනාරත් ඇමතිතුමාගේ ගෙදට ගියා දිවාහාරය අරගන්න කියලා. ඉතින් මෙහෙම යම් ගැටුමක් තියෙනවා, එහෙම උත්සාහයකුත් තියෙනවා. දුමින් දිසානායක මැතිතුමාලා ඇතුළු කණ්ඩායමක් එතනට එකතු වේවි. ෆෞසි මැතිතුමාලා එතකම් පීසෙන ගමගේ මැතිතුමාලා එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණේ මේ මතේ ඉඳගෙන කියලා යම් රාවයක් තිබෙනවා. මේ නිශ්චිත කාරණා නෙමෙයි, පුද්ගලයෝ 18 කවුද කියලා හරියට කියවෙන්නේ නැහැ. ඇතැම් අනුමාන කරපු නම් කිහිපයක් කියවෙනවා. ඒ නම් කිහිපයක් තමයි මම සඳහන් කළේ. එහෙම යම් අරගලයක් තියෙන බව සඳහන් කරන්නම ඇත්තටම පුළුවන්. දාසිරි ජයසේකර මැතිතුමත් පෙරේද දවස සඳහන් කළ තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්වෙනි වතාවටත් කඩාවැදීමේ උත්සාහයක් තියෙනවා කියලා. නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දවසේ අදහස් දක්වමින් කිව්වා චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය මේ පක්ෂය දෙකඩ කිරීමේ උත්සාහයක ඉන්නවා. විශේෂයෙන්ම රෝහණ ලක්ෂ්මන් පියදාස මහාචාර්යතුමා පක්ෂ මහලේකම් දුරේ නිල් ආස්වෙන්නත් මේක යම් හේතුවක් වුණා කියලා. දැන් මේ දවස් දෙකක විතර වෙලාවේ පටන් මේ නම සහ මේ කණ්ඩායම නම් වශයෙන් නම් කරන ආකාරයක් පේන්න තියෙනවා. ඊට කලින් එහෙම නම් කළේ නැහැ. චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කණ්ඩායමක් ගලවගෙන යන්න උත්සාහ කරනවා කියන එක මෙච්චර කාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හැංගුවා. පක්ෂ මූලස්ථානයේ වහලා තියන්නේ ඇයි කියලා මාධ්‍ය විදිහට අපි විමසපු වෙලාවේ එස්පී දිසානායක මැතිතුමා ඇතුළු කණ්ඩායමක් වූ එක සාම්ප්‍රදායික විදිහට අලුත් අවුරුද්දට දෙසැම්බර් මාසෙට කොහොමත් ඒ කාර්ය මණ්ඩලවලට නිවාඩු දෙනවා, ඒ නිවාඩුව තමයි සිද්ධ කරේ කියලා කිව්වා. නමුත් මේ පක්ෂය කඩන්න සූදානමක් තියෙනවා කියලා කිව්වේ නැහැ. නමුත් ඒ කඩන්න සූදානමක් තියෙනවා කියන එක තමයි පසුගිය දින දෙක තුනේ සඳහන් කළේ. නම් වශයෙන් කිව්වත් අර මම කියපු විදිහට දුමින් නායක මෙල්ල ඇතුළු කීප දෙනෙගේ නම් තමයි කියවෙන්නේ, මේ කියවෙන නම් විතරයි. නමුත් ඒව තාම ඔප්පු කරලා ස්ථිර වශයෙන්ම සඳහන් කරලා නැහැ.
තවත් කතාවක් තියෙනවා මේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මහත්මිය ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙන්න සූදානමක් තියෙනවා කියලා ඔබට වාර්තා වෙනවද මේ සම්බන්ධව වෙන පසුබිම් කාරණා?
ඔව්, එහෙම උත්සාහයකුත් තියෙනවා කියලා වාර්තා වෙනවා. සහ විපක්ෂයේ චෝදනා කරනවා යම් ආකාරයකින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන එන වැඩපිළිවෙලට සහයෝගයක් ලබා දෙන්නට ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය නිරත වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් යම් කල්ලුවක් ලබා දීමේ අරමුණින් එහෙම තීරණයක් ගනීවි කියලත් යම් ආකාරයෙන් තොරතුරක් වාර්තා වෙනවා. නමුත් එහෙම ජාතික ලැයිස්තු ඉඩක් හම්බ වුණොත් ලබා ගන්න තියෙන්නේ ආණ්ඩු පක්ෂය පැත්තෙන් තමයි. නමුත් ඒකට කොච්චර සූදානමක් තියනවද කියන එක තමයි දැනට තියෙන ප්‍රශ්නේ. එහෙම රාවයක් දැනට තියෙනවා එතුමිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් විදිහට පාර්ලිමේන්තුවට එන්න යම් ඉඩක් තියෙනවා කියලා.
හොඳයි, දැන් අර කලින් වැරදිලා ප්‍රචාරය වෙන්න ගිය හඳපටේ දැන්මම ඉදිරිපත් කරන්න. ඉතින් මැදිරිය වැඩ කරනකොට පුංචි පුංචි අත්වැරදී වෙනවා, අතපය වදිනවා ස්විච් වල. ඉතින් වැරදි හඬපට ප්‍රචාරය වෙනවා. නමුත් ඒක ඇත්තටම ප්‍රචාරය කරන සුදුසු වෙලාව දැන් තමයි. මේ දයසිරි ජයසේකර අලුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ හඬපටේ තමයි ප්‍රචාරය වෙන්න ගිය වැරදීමකින්. ඔහු මේ දැන් මේ තනතුර බාරගත්තට පස්සේ ගියා මල්වතු අස්කිරි නාහිමිවරුන් බැහැ දකින්න. ඊට පස්සේ මාධ්‍ය අමතලා යම් අදහස් ප්‍රකාශ කිරීමක් කළා. එහිදී පුංචි ඉඟියක් ලබා දුන්න ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස මහලේකම්වරයා විදිහට
සුළු තර ආණ්ඩුවක් තිබෙනවා. ඒ නිසා තමයි මේ සියලු දෙනාම බලන්නේ තනතුරු වලට පොර ගන්න එක පැත්තකින්. එතකොට තමයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අමතක වෙලා. මේ ස්ථාවරභාවය ඇති වෙනනම් පළවෙනියෙන් ඇත්තටම මැතිවරණයක් තිබිය යුතුමයි. අපි පළවෙනි ප්‍රාර්ථනාවේ තියෙන පළාත් සභා මැතිවරණ ඉක්මනින් ගේන්න. එතනින් පස්සේ ජනාධිපතිවරණ, ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණ.
ඕ දැන් ඔය මේ මහලේකම්වරු මාරවීම සම්බන්ධයෙනුත් යම් කිසි අදහසක් ප්‍රකාශ කළ තිබුණ එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් තරුණ මන්ත්‍රීවරයෙක් කාවින්ද ජයවර්ධන ඔහු සඳහන් කළ තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන් මේ කොට්ට මාරු කරනවාගේ මේ ආකාරයෙන් හදිසියේ මාරුවීම් තුළින් පෙනී යන්නේ පක්ෂය ඇතුලේ සාමය කොයි තරම් දුරට තියෙනවාද යන්න කියන කාරණාව පිළිබඳ ඔහු කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් දෙකඩ වෙමින් යන කාරණාව වළක්වන්න බැහැ කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ කැඩලා තියෙනවා. අවුරුද්දක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරු දෙන්නෙක් පත් කරන්නට සිද්ධ වුණා. දුමින්ද දිසානායක මැතිතුමා හොඳට ඒ කාර්යය කරගෙන ඉද්දී ආචාර්යතුමාට බාර දුන්නා. දැන් ආචාර්යතුමාගේ මහාචාර්ය තුමෙකුට බාර දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මම දැක්කා Facebook එකේ දාලා තියෙනවා ක්‍රිකට් කාපු මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණේක මහා ලොකු දෙයක්ද කියලා.
ඔව් දැන් අර අපි කලිනුත් කතා බහ කළානේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය එක්තරා පිරිසක් අරගෙන එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙන යනවා කියන කතාව. ඔය සම්බන්ධයෙන් ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම අදහස් දැක්වීමක් කළා තිබුණා. ඇත්තටම මේකෙන් කරන්නේ චන්ද්‍රිකා මැතිනිය පක්ෂය කැඩීමක් තමයි කියලා.
පක්ෂ දෙකට කඩලා හුරුපුරුදු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය තමයි මේ වැඩේ පස්සෙන් ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ උමනාව ඉෂ්ට කරන්න සුරගින සංවිධානය හදලා හැබැයි 10 දෙනෙක් එකතු කරගන්න බෑ ওই වැඩේට. නායකයෝ එක් වෙන්නේ නැහැ, මන්ත්‍රීවරු එක් වෙන්නේ නැහැ. මේ ලොං හැලිච්ච නායකයෝ දෙන්නෙක් අල්ලගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න උත්සාහයක් දරනවා අපි ඒකට ඉඩ තියන්න. මේ වැඩේ නිවැරදිව කරපු හින්දා දිවාහාරය සහ බීම ලබා දුන්නා රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාලා ගෙදර. එයාලත් පක්ෂ කඩලා හුරුයි. මේ වැඩේ
ඔව් දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පැත්තෙන් ඔහොම කිව්වට එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු ජනාධිපතිනිය ජාතික ලයිස්තුවෙන් හරි කමන්නේ සම්බන්ධ වෙනව නම් කැමති ඇත් ඉන්නවා. විජේපාල හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් ඒ ගැන බොහොම සුබවාදීව තමයි අදහස් ප්‍රකාශ කළ තිබුණේ.
චන්ද්‍රිකා මැතිනිය කියලා කියන්නේ අපි දන්නවා යහපාලන ආණ්ඩුව ගොඩනගන්නට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඉතාමත් සමීපව කටයුතු කළා. එතුමියත් එක්ක නැවත අපට එකතු වෙන්න අපි කැමති. එතුමියත් පාර්ලිමේන්තුවටත් ඇවිල්ලා මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වය දෙනවා.
තවත් විශේෂිත කාරණාවක් මේ කෙවිලගේ සතියේදී සිදු වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පළාත් 9ට අදාළ වෙන ආණ්ඩුකාරවරුන් අලුතෙන් පත් කිරීමේ ක්‍රියාදාමය. සම්පූර්ණයෙන්ම පළාත් 9ටම ආණ්ඩුකාරවරුන් පත් කිරීම සිදු වුණෙත් නැහැ. ඒ තවත් ඉදිරියටත් සිදුවීමට නියමිතයි. නමුත් මේ ආකාරයෙන් ආණ්ඩුකාරවරුන් මාරු කිරීමේ සිදුවීමට ප්‍රධානතම හේතුව විදිහට මොකක්ද මනෝජ් වාර්තාවන්නේ?
ඇතැම් වෙලාවට ආණ්ඩුකාරවරුන්ගේ ක්‍රියාකලාපය හේතු වුණාද කියලත් වෙලාවකට හිතනවා. විශේෂයෙන් දැන් රජිනෝල් කුරේ මැතිතුමා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ කණ්ඩායමට එකතු වෙලා ඉන්න ආණ්ඩුකාරවරයා කවුද කියන තැනදී ඔහුගේ නමත් කියවුණා. දැන් හේමකුමාර නානායක්කාර මැතිතුමාටත් දැන් ඒ තිබුණු තනතුර ඔහුට හම්බුන්නේ නැහැ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරේ. බස්නාහිර පළාතේ අලුත් ගොඩනැගිල්ල ඉදිකිරීම සහ ඒ සඳහා වන වියදම් පුටු වෙනුවෙන් දරපු වියදම් මෙවැනි කාරණාවලට ඔහු ඍජුව පෙනී හිටියා යම් ආකාරයකින්. ඉතින් මේවත් යම් ආකාරයකින් මේ ඝට්ටන වලට හේතුවක් වුණාද කියන සැකයක් තියෙනවා. කොමනත් ජනාධිපතිතුමා සියලු ආණ්ඩකාරවරුන් ඉවත් වෙන්න කියලා කිව්වා. දැනට ආණ්ඩුකාරවරුන් 5 දෙනෙක් පත් කරලා තියෙනවා. 4 දෙනෙක් පත් කරන්න නියමිතව තියෙනවා. අපි ඔවුන් නම් වශයෙන් සඳහන් කරවතින් බස්නාහිර පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නේ ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මැතිතුමා. ඊට කලින් හේමකුමාර නානායක්කාර මැතිතුමා තමයි බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරේ. මධ්‍යම පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට ඊටව පළාත් සභා මන්ත්‍රීවරේ ඒත් එක්කම එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් විදිහට කටයුතු කරපු මෛත්‍රී ගුණරත්න මහත්මයා දිවුරුම් දුන්නා. PB දිසානායක මහත්මයයි මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට ඊට කලින් කටයුතු කරේ. ඒත් එක්කම උතුරු මැද අලුත් ආණ්ඩුකාරවරයා විදිහට මධ්‍යම පළාතේ හිටපු මහැමති සරත් ඒකනායක මැතිතුමා දිවුරුම් දුන්නා. උතුරු මැද කලින් MG ජයසිංහ මහත්මයා තමයි මහැමතිවරයා විදිහට කටයුතු කරේ. ඒත් එක්කම වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා විදිහට උතුරු මැද පළාතේ හිටපු මහැමතිවරයා පේෂල ජයරත්න දිවුරුම් දුන්නා. වයඹ පළාතේ මහැමතිවරයා විදිහට කලින් කටයුතු කරේ KC ලෝගේශ්වරන් මහත්මයා. ඒත් එක්කම නැගෙනහිර පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට MLA හිස්බුල්ලා මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නා. ඔහු ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරේ. ඔහු පාර්ලිමේන්තුවේ ඔහුගේ දුරෙන් ඉල්ලා අස්වල තමයි නැගෙනහිර පළාතේ අලුත් ආණ්ඩුකාරවරයා විදිහට දිවුරුම් දුන්නේ. ඊට කලින් රෝහිත බෝගල්ලාගම මහත්මයා තමයි ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරේ. කොමුණත් දැනට උතුර සබරගමුව දකුණ ඌව පළාත්වලට ආණ්ඩුකාරවරු පත් කරලා නැහැ. උතුරු පළාත නියෝජනය කරපු රිජිනෝල් කුරේ ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වල ඉන්නවා. සබරගමුව නියෝජනය කරපු නිලුකායක නායක ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වලා තියෙන්නේ. දකුණු පළාත නියෝජනය කරපු මාෂල් පෙරේරා ආණ්ඩුකාරවරයා සහ ඌව පළාත නියෝජනය කරපු ආර්.බී. රැකව ආණ්ඩුකාරවරයාත් ඉවත් වෙලා තියෙනවා. යම් ආකාරයකින් මේ පත්වික් කිරීමුත් අද හෙට දිනවල සිද්ධ කරයි කියලා තොරතුරු වාර්තා වෙනවා.
ඔව්, අර නැගෙනහිර පළාතට අලුතෙන් ආණ්ඩුකාරවරයා විදිහට පත් වුණේ එම්.එල්.ඒ. හිස්බුල්ලා මහතා. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීදුරය හිස්වනවායි අනු ඒ හිස්සුණු තනතුරට ශාන්ත බණ්ඩාර පත් කරන්නට නියමිතයි කියලා තමයි අපිට වාර්තා වන්නේ. මේ සම්බන්ධව ස්ථිර තීරණයකට ඇවිල්ලා තියෙනවද? යම් යම් අපි දකිනවා විරෝධතාත් මේ සම්බන්ධව එල්ලවෙනවා. මොකක්ද ඒ සම්බන්ධව තියෙන පසුබිම් මේ වෙනකොට?
ඔව්, හිස්බුල්ලා මන්ත්‍රීවරයා තමන්ගේ දුරෙන් ඉල්ලා අස්වීම, ආණ්ඩුකාර දුරයට පත්වීම පිළිබඳව මාධ්‍ය විමසපු අවස්ථාවේ ඔහුම කිව්වා මේ දුරය ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාට ලබා දෙවි කියලා. ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. පහුගිය 2015 අවුරුද්දේ මහමැතිවරණයට ඉදිරිපත් වෙද්දී මහින්ද රාජපක්ෂ පැතුමාලාගේ කණ්ඩායම විසින් ඔහුට යම් ආකාරයකින් මැතිවරණ වේදිකාවේදී අසාධාරණයකුත් සිද්ධ කරා, ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු පරාජයට පත් වුණේ කියලත් යම් චෝදනාවක් තිබුණා. ඉතින් මේ සියල්ලත් එක්ක ඔහු ජනාධිපතිතුමාත් එක්ක තමයි දිගින් දිගටම වැඩ කරේ. මේ පදනම මත යම් ආකාරයකින් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඔහු ඡන්ද සුළු ප්‍රමාණයක් අඩු වෙලා තමයි පාර්ලිමේන්තුවට එන්න බැරුණේ. කුරුණෑගල දිස්ත්‍රික්කේ නියෝජනය කරලා ඒ අනෝටේ පාර්ලිමේන්තු අසල ලබා දේවි කියලා විශ්වාසයකුත් තියෙනවා.
දැන් මේ නව රජය එක්සත් ජාතික පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරු සම්බන්ධව තියෙන ආරවුල තාමත් නිමාවක් නැති වගට තමයි අපිට සාක්ෂි හමුවන්නේ. විවිධ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ අරහා ඇමති තනතුරු ලැබුණ අය ඒවායින් සෑහිමට පත් වෙලා නැහැ. එක අතකින් ඇමති තනතුරු නොලැබුණු අය ඒ සම්බන්ධව තවත් විවිධ මත ප්‍රකාශ කරනවා. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තවත් මතයක සිටිනවා. මේ අර්බුදය සම්බන්ධව වර්තමානයේ මේ වෙනකොට දැන් තියෙන තත්ත්වය පිළිබඳවත් මං ඊළඟට විමසා දැනගන්නට කැමතියි.
ඔව්, යම් ආකාරයකින් අමාත්‍ය දුරවල විෂය පටයන් වල යම් සංශෝධනයන් සිදුවිය හැකි බව එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් සඳහන් කරනවා. පාලිත රංග බණ්ඩාර මැතිතුමාලා වැනි අය තමන්ට වැඩ කරන්න තමන්ගේ දිස්ත්‍රික්කයට අමාත්‍ය දුරයක අවශ්‍යතාවය සඳහන් කරනවා. ඒ අතරේම පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිරෝෂන් පෙරරා රාජ්‍ය අමතිවරයා වැඩ භාරගත්තු අවස්ථාවේ ඔහුත් කිව්වේ කැබිනට් අමාත්‍ය දුර අවශ්‍ය නෑ වැඩ කරන්න කියලා. මේ ආකාරයේ යම් මත ගැටුමක් තියෙනවා. ඔබ කිව්වාගේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දෙවන්ත හඬක් නගිනවා. අපි දැක්කා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා පෙරේදු දවසේ සඳහන් කරා මේ වෙලාවේ අපි තනතුරු ඉල්ලා අර්බුද ඇති කරනවා නෙමෙයි, අඩුතරමේ එහෙම පසුපෙළ මන්ත්‍රීවරුන්ට යම් තනතුරක් වැඩ කරන අවස්ථාවක් දෙන්න බැරි නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ අලුත් අදහස් තියෙනවා. ඒවත් එක්ක රට සංවර්ධනය කරන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ට යම් ආකාරයකින් ප්‍රතිපාදන ලබා දීමක් හරි සිද්ධ කරන්න කියලා. ඉතින් ඒ උත්සාහයේ තමයි ඉන්නේ. දැන් අලුත් අවුරුද්ද ආරම්භ වෙලා තියෙනවා. ඒ අනුව පක්ෂයක් විදිහට එක්සත් ජාතික පක්ෂයත් උත්සාහ කරනවා අධිකරණය මගින් හෝ යම් තීරණයක් ලබා ගන්න යම් ආකාරයකින් ඉඩක් තියෙනවද කියලා කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කරන්න. පියසේනගමගේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන මන්ත්‍රීවරයා ඔහුත් ඔහුට කැබිනට් අමාත්‍ය දුරේක අවශ්‍යතාවය සඳහන් කරනවා. තව කණ්ඩායමක් එන්න ඉන්නවා කියලා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගියායට ඇමතිකම් දීලා නැහැ. මේ ගැටලු විසඳ ගන්න මේ සතියේ යම් ආකාරයකින් උත්සාහ කරන බවක් තමයි පේන්න තියෙන්නේ.
ඔව්, ඒ වගේම මේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් වෙන චමින්ද විජේසිරි විටින් විට අදහස් ප්‍රකාශ කරනවා මාදුටුවා මේ සම්බන්ධව නිසි ප්‍රතිකර්මයක් කරේ නැත්නම් පක්ෂය විසින් අයවැය පරාජය කරන්න කටයුතු කරනවා කියලා, ඡන්දය ලබා දෙන්නේ නැහැ කියලා. මේකත් දැඩි ප්‍රකාශයක්. මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ කුමක් හෝ මතයක් ප්‍රකාශ කරලා තියෙනවද?
විශේෂ මතයක නෑ. ඇතැම් මන්ත්‍රීවරු කියන්නේ අපි මේ වෙලාවේ කලබල නොවීමු කියලා. නමුත් චමින්ද විජේසිරි මන්ත්‍රීතුමාලා, ඔය හේෂා විතානගේ මන්ත්‍රීතුමාලා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු කියන්නේ එන්න අයවැය අරගෙන ඔබ තුමාලාගේ අමාත්‍යාංශවල වැයශීර්ෂ අරගෙන එන්න, ඒවා අපි පරාජයට පත් කරනවා කියලා. දැන් පක්ෂයම් අර්බුදයකට පත් වෙච්ච වෙලාවේ, අගාධයකට වැටුණු වෙලාවේ කණ්ඩායමක් විදිහට මුදලට විකිණින් නැතුව පසුපෙළ මන්ත්‍රීවරුන් ශක්තිමත්ව හිටපු නිසා තමයි අලුත් ඇමතිවරුන්ට අමාත්‍ය දුරවල දිවුරුම් දීලා වැඩ කරගෙන යන්න පහසු වුණේ. නමුත් අර්බුදයේ තියෙනකන් ඔවුන් එක කතා කරනවා, ඔවුන් සමග සාකච්ඡා කරනවා. නමුත් අර්බුදේ විසඳුණාට පස්සේ ඔවුන්ගේ දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දෙන්නේ නැහැ. අමාත්‍යංශයකට ගිහිල්ලා හම්බ වෙන්න බෑ. මේ වගේ චෝදනා කීපයක් කරේ මලික් සමරවික්‍රම ඇමතුමා ඇතුළු ඇමතිවරු කීප දෙනෙකුට මේ චෝදනා වෙල්ල වුණා. විශේෂයෙන් මණික් සමරවික්‍රම ඇමතිතුමාට එහෙමත් ඔවුන් කියලා තිබුණා මේ වගේ නම් ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ වැයශීර්ෂ අරගෙන එන්න අයවැය විවාදයේ පාර්ලිමේන්තුවට පසුපෙළ මන්ත්‍රීවරු එකතු වෙලා ඒ අයවැය පරාජයට පත් කරන්න උත්සාහ කරනවා කියලා. මේ වන විටත් හර්ෂද සිල්වා කැබිනට් ඕන අමාත්‍යවරයා ඇතුළු ඒ අය පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආරවුල මේ ගැටලුව විසඳන්න ඕන කියලා සඳහන් කරනවා. පක්ෂයක් හැටියට ඔවුන් යම් උත්සාහයක් ගනීවි. නමුත් මේ වන විට පසුපෙළ මන්ත්‍රීවරුන් දැඩිව කියා සිටින වැයශීර්ෂ පාර්ලිමේන්තුවට අරගෙන ආවට පස්සේ ඒවා පරාජයට පත් කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා.
ඔව්, හේෂා සහ චමින්ද තමයි වැඩිපුරම මේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ තුල සිටින් මේ අරගලයේ අරගෙන යන්නේ. විශේෂයෙන්ම චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔබ සඳහන් කරපු ආකාරයට චෝදනා කිහිපයක් එලි කරා. එකක් තමයි ඔය ජාතික ලයිස්තුවෙන් පත්වන අයට කැබිනට් අමාත්‍යදුර ලබා දීම සම්බන්ධයෙන්, අනිත් එක තමයි මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගණන් ගන්නේ නැහැ කියන කාරණා. විශේෂයෙන්ම මලික් තිලක් වගේ ඔය ජාතික ලයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරුන් සම්බන්ධවත් චමින්ද විජේසිරි එක්තරා ආකාරයකට අදහස් පළ කිරීමක් කළා තිබුණා. දැන් මේ සතිය වෙද්දී චමින්ද විජේසිරි කියනවා අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ වාඩි වෙලා ඉන්නවනේ. ඒගොල්ලොන්ට කිසිම අයිතියක් නැහැ පසුපෙළ මන්ත්‍රීවරුන්ට විරුද්ධ වෙන්න කියලා. දැන් ඒ සම්බන්ධිනුත් විරුද්ධත්වයක් තියෙන වග තමයි ඔහුගේ මේ අදහස් ප්‍රකාශනයෙන් අපිට වැටහෙන්නේ.
සමහර අපේ පක්ෂයේ නොවන අද අපේ ආණ්ඩුවේ නැමැතිවරු එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළේ අවදිවීමට ඇඟිල්ල දික් කරනවා නම් ඒ ඇමතිවරයාට හෝ ඇමතිවරුන්ට අපි අනතුරු අඟවනවා නම් පුළුවන් නම් තමුන්නාසලා පෙබරවාරි මාසේ තමුන්නාසලාගේ අයවැය ඉදිරිපත් කරනවා. ඒ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ තමුන්නාසලාගේ වැය ශීෂ්‍යයට අවශ්‍ය කරන ඡන්දෙම අපි ඉල්ලන්න, විපක්ෂෙන් ඉල්ලන්න ඕනේ. තමුන්නාසලා කරන සැබෑ වැරදි අපි පෙන්නා දෙයි. එනිසා පසුපිළේ මන්ත්‍රීවරුන්ගේ දුක්ඛඳ වුණාවට ප්‍රශ්නෙට ඔවුන් අභියෝග කරනවා. අපි සූදානම් එතුමාලාට අභියෝග කරන්න.
ඔය දැන් ඔය කැබිනට් තනතුරු ලබා දීමේ අර්බුද සම්බන්ධයෙන් කතා බහ කරද්දී කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 30කට සීමා වීම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණා. ඒකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් කැබිනට් තනතුරු දරන නිසා ඒ දෙදෙනාත් ඇතුළත්ද නැද්ද යන කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිර්වචනය ලබා ගැනීමේ සූදානම්කුත් තියෙනවා කියලා තමයි අපිට ආරංචි වන්නේ. ඒ අතරතුරේදී දැන් මේ 30-35ක් වෙන්න යන කතාවක් කියනවා රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා.
අපේ ආණ්ඩුවේ පක්ෂ තුනක් හිටියා, එක්සත් ජාතික පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, මුස්ලිම් කොංග්‍රසයත්. එක පක්ෂයක් විතර අයින් වෙලා තියෙන්නේ, අනිත් පක්ෂ දෙකම තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධව නීතිපතිවරයාගෙන් අදහස් විමසලා තියෙනවා. ඉතින් අඩුතරමේ අපේ ඉල්ලීම 35 දෙනෙකුටවත් දක්වා අමති මණ්ඩලය දීර්ඝ කරන්න කියලා.
ඔව්, දැන් ඒ අතරතුරේදී අර්බුදයට තව තවත් තොරතුරු එකතු කරන විවිධ මන්ත්‍රීනියන් විසින් එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රීණී පවිත්‍රා වණ්‍යාරච්චි විසින් යම් කිසි වූහෙළිදරව් කිරීමක් කරලා තිබුණා. රනිල්ගේ කණ්ඩායම විසින් සජිත්ගේ කණ්ඩායම ඉහළට ඒම වැළැක්වීම සඳහා සජිත් පක්ෂපාති එක්සත් ජාතික පක්ෂය තුළ සිටින අයට අඩුගාන නියෝජ්‍ය ඇමතිකමක්වත් දුන්නේ නැහැ කියලා.
සජිත් ප්‍රේමදාසට යටින් හරි උදව් කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අයට නියෝජ්‍ය අමාත්‍ය ධූරයක්වත් ලබා නොදෙන තරමට රනිල් පරිස්සම් වෙලා තියෙනවා. යුඑන්පීකේ දින කුලල් කෑගමකින් අද ආර්ථිකය විශාල වශයෙන් රටේ බිඳ වැටලා තියෙනවා.
දැන් තවත් හෙළිදරව් කිරීමක් වාර්තා වෙනවා. දැන් මේ ඔය පොදු අපේක්ෂක සහ මීළඟ ජනාධිපති අපේක්ෂක පිළිබඳවත් කතාවක් වෙනවනේ. දැන් මේ තොරතුරත් වඩාත් වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. එක්සත් ජාතික පෙරමුණේ මීළඟ අපේක්ෂකවරයා රනිල් වික්‍රමසිංහද එසේත් නොමෙතනම් පොදු අපේක්ෂකෙක්ද? ඔය කතාව යනවා මේ දවස්වල. දැන් ඔය කැබිනට් ආරවුල් මීළඟ මැතිවරණ පිළිබඳව කතා බහ වෙද්දී එක්සත් ජනතා නිදහස් සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඉඟියක් කළා ලබන ජනාධිපතිවරණේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළට කියනවා ලබන සැරේ ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැෂනල් අඳින සෙරප්පු දාන උස එක්කෙනෙක්, කණ්ණාඩි දාන එක්කෙනෙක් වෙන බොහෝ ඉඩකඩ තියෙනවා.
දැන් ඔය අතරේදී තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දැනට කැබිනට් අමාත්‍ය තනතුරු හම්බ වෙලා සිටින දෙදෙනෙක් ඔය මේ ප්‍රශ්නේ විසඳන්නත් එක්ක අනිත් අයට අවස්ථාව දෙන්නත් එක්ක ඉවත් වෙන්න සූදානමක් තියෙනවා කියලා. ඒ වගේම මේ රවි මංගල ගැටුමත් තාමත් පවතින බවකට තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මේ තොරතුරු සම්බන්ධව මේ වෙනකොට පක්ෂය ඇතුලේ තියෙන අභ්‍යන්තර වාතාවරණය කොහොමද?
විශේෂයෙන් ජාතික ලැස්සු මන්ත්‍රීවරුන්ට ඇඟිල්ල දික්ුණා වැඩි. එක්සත් ජාතික පක්ෂයේ පහුගිය කාලේ ඡන්දෙ ඉල්ලලා ජනතාවරමින් පාර්ලිමේන්තුව ආපු අයට සලකන්නේ නැතුව ඔවුන්ට මේ වෙලාවේ වගකීම් දෙන්නේ නැතුව ආසනවල වැඩ කරන්න ඉඩ දෙන්නේ නැතුව ජාතික ලයිස් මන්ත්‍රීවරුන්ට වැඩි ඉඩක් දෙනවා කියන කාරණේ දැන් උතන මලික් සමරවික්‍රම තිලක් මාරපන ස්වාමිනාදන් වැනි මන්ත්‍රීවරු ස්වාමිනාදන් මන්ත්‍රීවරයා ඔහුට අමාත්‍ය දුරයක් එපා කියලා කලින්ම සඳහන් කළා ඒ අමාත්‍ය දුරය අනුව බාරගත්තේ නැහැ ඔය උතුරු සංවර්ධන වැනි ඔහු දරපු අමාත්‍ය ශක්‍ර අමාත්‍යතුමා යටතටත් පවරගත්තා දැන් මලික් සමරවික්‍රම සහ තිලක් මාරපන කියන අමාත්‍යවරුන් යම් ආකාරයකින් අවශ්‍යතාවක් මත වුණොත් ඔවුන් අමාත්‍ය දුරවලින් ඉවත් වෙන්නත් සූදානමක් තියෙනවා කියලා සඳහන් වෙනවා විශේෂයෙන් මලික් සමරවික්‍රම ඇමතිවරයාට තමයි ඔය පසුතල මන්ත්‍රීවරුන් යම් ආකාරයකින් නැගිල්ල දික්වීමක් සිදු කරේ ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා අදහසක් එක්ක එහෙම උත්සාහයකුත් තියෙනවා දැන් රවි මංගල ගැටුම මේක මුදල් අමාත්‍යාංශය සම්බන්ධ ප්‍රශ්නයක් ඔබ දන්නවා යහපාලන ආණ්ඩුවේ පළමු මුදල් ඇමතිවරයා රවි කරුණානායක ඇමතිවරයා මා බැංකු බැඳුම් කර සිද්ධිය හා ඇඳුණු කාරණාවලින් පසුව ඔහු තමන්ගේ අමාත්‍යවරයෙන් ඉල්ලා අස්වුණා ඊට පස්සේ මුදල් ඇමතිවරයා ඉදිරිපත් වුණේ මංගල සමරවීර ඇමතිවරයා ඔහුගේ මේ ක්‍රියාකලාපයන් බදු ප්‍රතිපත්ති සහ මිල සූත්‍රය හඳුන්වා දීම වැනි යෝජනාවලට අභ්‍යන්තරයෙන්ම යම් ආකාරයකින් ප්‍රතිරෝධයක් එල්ල වුණා දැන් රවි කරුණානායක මැතිතුමා මේ වතාවෙත් මුදල් ඇමතිවරයා විදිහට දියුරුම් දේවි කියලා යම් විශ්වාසයක හිටියේ කොහොමද ඒ කටයුතු සිද්ධ වුණේ දැන් පහුගිය දෙවෙනිදා කැබිනට් රැස්වීමේදී 2019 අවුරුද්දේ ණය අවශ්‍යතා සඳහා මූල් වෙන පත්‍රිකාව කියලා පත්‍රිකාවක් ඉදිරිපත් කරා මංගල සමරවීර මුදල් ඇමතිවරයා 2019 අවුරුද්දේ ණය ගෙවීම අවශ්‍යතා සපුරා ගන්න ජාතික ඉදිරිකිරීමේ බැංකුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 1000ක් ලබා ගන්න තමයි මේ පත්‍රිකාව ඉදිරිපත් කරේ මේකට විදුලි බලහ බලශක්ති ඇමතිවරයා විදිහට රවි කරුණානායක ඇමතිවරයා දැඩි විරෝධයක් පළ කරලා තිබුණා මේ නිසා පාර්ලිමේන්තියම ගාලගෝට්ටියක් ඇති වුණා කියලා අපිට ආරංචි වුණා කොහොමනම් රටේ ණය ගෙවන්න මේ වගේ අවශ්‍යතා නිසා අහිංසක ජනතාවගේ ඉතුරුම් වලින් මුදල් ලබා ගන්න එපා කියලා තමයි රවි කරුණානායක මහත්මයා මේ විරෝධය පළ කරලා තිබුණේ අගමැතිතුමත් ඒකට මැදිහත් වෙලා තිබුණා මලික් සමරවික්‍රම ලක්ෂ්මන් කිරියල්ල කියන අමාත්‍යවරුනුත් මේකට මැදිහත් වෙලා මංගල සමරවීර ඇමතිවරයාට සහායයට අදහස්ක් වෙලා තියෙනවා ඒ කැබිනට් පත්‍රිකාව අනිවාර්යෙන් සම්මත කරන්න ඕන කියලා වුන් කියලා තියෙනවා කොමුණක් රවි කරුණානායක මහත්මයා දිගින් දිගටම ඒක ප්‍රතික්ෂේප කරලා ඒකට විකල්පයක් ඕනේ කියලා සඳහන් කරලා තිබුණා අවසානයේදී රවි කරුණානායක මහත්මයා දැඩිව මේක විරෝධය දැක්වුවත් මේ කාරණයට කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තියෙනවා ඔහු කියලා තියෙනවා රවි කරුණානායක ඇමතිවරයා මේක කැබිනට් පත්‍රිකාව සම්මත කරනවා නම් ඊට තමන් එරෙහි වූ බව සටහන් කරගෙන මේක සම්මත කරන්න කියලා ඒ අනුව රවි කරුණානායක ඇමතිවරයාගේ විරෝධයක් සටහන් කරගෙන කැබිනට් පත්‍රිකාව සම්මත කරගෙන තිබුණා පසුගිය දවසේ පැවැත්විච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී
ඔය අතරතුරේදී ආරංචි වෙනව නේද මේ මනෝජ් අයවැය විසර්ජන පනත සම්බන්ධවත් අලුත් තොරතුරු කවදා විතර වගේ මේක ඉදිරිපත් කිරීමේ සූදානමක් තියෙන්නේ දැන් වත්මන් ආණ්ඩුවට
මාර්තු මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ 2019 අවුරුද්දට අදාළ අයවැය යෝජනාවේදී පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කරන්න ඕන කියලා රජය අවධානය යොමු වෙලා තිබුණා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි කරන්න යෝජනා කරලා තිබුණා රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.5%ක ප්‍රතිශතයක පවත්වාගෙන යන්න ආණ්ඩුව අපේක්ෂා කරනවා කියලා සඳහන් කරලා තිබුණා අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට සීමා කරන්න ඕන කියලා සඳහන් කරලා තිබුණා පියවපු නැති රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 70%ක ප්‍රතිශතයකට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න රජය සලසුම් කරලා තියෙනවා කියලා තිබුණා මේ සියල්ලත් එක්ක අලුත් අයවැය මාර්තු 5 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගන්නත් ඊට අදාළ විසර්ජන පනත් කෙටුම් පත අද දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නත් නියමිතව තියෙනවා
කතාව අවසන් කරන්න මම ඔබෙන් කරුණු විමසා දැනගන්න කැමතියි මනෝජ් මේ අර ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය හා සම්බන්ධව තොරතුරු හෙළිදරව් කරපු නාමල් කුමාර සම්බන්ධයෙන් වාර්තාව නලුත්ම තොරතුරකින් අපිට ආරංචි වෙනවා ඔහුට යම් කිසිම වාරණයක් පැනවිලා තියෙනවා කියලා මේ වෙනකොට උසාවියෙන් මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව විටින් විට මේ මාධ්‍යයට ඇවිල්ලා කරුණු හෙළිදරව් කරන්න එපා කියලා කුමන පසුබිමකටද මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ සහ ඒ වගේම දැනගන්න කැමති ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් උත් අලුත්ම තොරතුරු
ඔව් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියලා තිබුණා නාමල් කුමාර විටින් විට සිද්ධ කරන ප්‍රකාශ නිසා සිද්ධ කරන පරීක්ෂණ වලට යම් බාධාවක් සිදු වෙනවා කියලා. මේ අනුව මාධ්‍යයට කරුණු දැක්වීම වාරණයට ලක් කරන්න කියලා අභියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරලා තිබුණා. ඒකට අනුකූල වෙලා අසංග දිසානායක විනිසුරතුමා සඳහන් කරලා තිබුණා ඒ අනුව එවැනි ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට නවත්වන්න කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්කා ඔහුට යම් චෝදනාවකුත් එල්ල වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවට කලින් ඔහු බැඳිලා ඉඳලා පලා ගිය කෙනෙක් කියලා මේ වෙනකොට හෙළි වෙලා තියෙනවා. ඒත් එක්කම ගුවන් හමුදාවට එකතු වෙන්න ඔහු ඉදිරිපත් කරලා තිබුණු අයදුම් පතට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. උසස් පෙළ ප්‍රතිඵල වෙනස් කරලා දක්වලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒක නාමල් කුමාරත් පිළිගන්නවා. ඔහු ඊට දඬුවම් විඳින්නක් සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා. ඒත් එක්කම නාමල් කුමාර තමන්ගේ දුරකථනයෙන් මකලා දාලා තිබුණු දත්ත යලි සොයා ගැනීමක් සිද්ධ කරා. හොංකොං රාජ්‍යයට මේ දුරකථනය ලබා දීලා මේකේ මකලා දාලා තිබුණු තොරතුරු අතර ඡායාරූප, වීඩියෝ දර්ශන මෙවැනි දේ අඩංගු වෙලා තිබුණා. ඒවැ මුළු දත්ත ප්‍රමාණය මකලා දාලා තිබිලා යලි සොයාගත්තු දත්ත ප්‍රමාණය GB 32ක් වෙනවා කියලා ප්‍රකාශ වුණා. ඒ අනුව GB 32ක දත්ත රිකවර් කරලා තියෙනවා, ආයෙත් ලබාගෙන තියෙනවා. ඒ අනුව ඉදිරි විමර්ශනක් සිද්ධ වෙන්න නියමිතයි කියලා තියෙනවා. කොමුණත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුව අරගෙන ඉන්න හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අධිකරණයට ඉදිරිපත් කරා. ඔහු මේ මාසේ 16 වෙනිදා වෙනකන් ආයෙමත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා අධිකරණයෙන් නියෝග කරලා තිබුණා.
හොඳයි මනෝජ්, ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ අලුත් අවුරුද්දේ පළවෙනි සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය සම්බන්ධව විමර්ශනාත්මකව කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධව අපි නම් ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් බොහොම සුදුසු දිනක්.
ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS සිංහලis Facebook පිටුවට ලයික් කරන්න. අපගේ මිතුරු කණ්ඩායමට ඇතුළු වී ඔබගේ අදහස් අපට කියන්න. facebook.com/SBS Sinhalese.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.